පිපිලේකනාදී පිළිගැන්වීම ගරුව වරායහා නාවික ගුවන් සේවා මාත්‍යතුමා. සන්න රන්තුක මෙත්ත.
කරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වරාය නාවිකා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවල පළමුවැනි සජීව වාර්තාව නියෝජ්‍ය කතානායක සහ කාර්ක සභා සභාපති අජිත් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය සඳහා අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවල පළමු වාර්තාව මම ඉදිරිපත් කරමි.
සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
ඉදිරි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව කංචන විජේසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ යොමු කරන ලද ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත 2021 අංක 21 දරණ කනිජ තෙල් සම්පත් පනතේ 53 ආ සහ 33 වගන්තිය සමග කියවිතු 48 වගන්තියටදී සාදුන් ලද 2021 ඔක්තෝබර් 15 වෙනි දිනදී අංක 2249 ඇලීරක් 32 දරණ අතිවිශේෂ ගැසුත් පත්‍රයේ පළ කරන ලද නියෝග 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2017 සහ 18 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2018 සහ 19 වර්ෂ සඳහා සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා සීමා සහිත ගල්ලංගුරු පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා සීමා සහිත ලංකා ගල්ලංගුරු පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
එත්සම් පිළිගැන්වීම අජිත් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අම්බලන්තොට ලුණම උසංගොඩ ජනඋදාන ගම්මානයේ අංක 76 දරණ ස්ථානයේ පදිංචි මරක්කල මානගේ චන්ද්‍රානිද සිල්ලා මහත්මයගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
අනුර දිසානායක මැතිතුමා, එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, අනුරාධපුර ඇලයාපත්තුව අටේකනුව යන ලිපිනයේ පදිංචි අමගමු ආරච්චිලාගේ නිලුකා දමයන්ති මහත්මියගෙන් ලැබුණ පෙස්සම පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසුම මයන්ත දිසානායක මැතිතුමා. මයන්ත දිසානායක මැතිතුමා, ප්‍රශ්නය අහනවද?
මම අහනවා කතානායකතුමනි.
අදට නියම වෙලා නැහැ මන්ත්‍රීතුමා. අදට නියම වෙලා නැහැ මන්ත්‍රීතුමා. ඊයේ මේක වෙන්නේ නැති ඔය. එනම් ඉදිරිපත් කරන්න
ඔබතුමාට. ඇලපාත කොටාමුල්ල පරණ සම්පකාරයන් ලිපිනේ පදිංචි WA අජිත් වේරගම් මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ය සභාවට යොමු කරනු ලැබේ. මෑන්ති දිසානායක මැතිතුමා,
මම අහනවා කරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පිළිතුරු ලබා දෙනවා. 2000
අනුර දිසානායක මැතිතුමා, ඉතින් ඔබතුමා නම කතා කරපු තුමා හිටියේ නේ?
ඔබතුමා වෙලාව පැන්නා.
එළඟ ඒකත් ඉදිරිපත් කරන්න.
ඉස්තුතියි කතානායකතුමනි. ගරු කතානායකතුමනි, පොළොන්නරුව ජයන්තිපුර යායහය අංක 593 දරණ ස්ථානයේ පදිංචි ඒජී ජයන්ති කුමාරී අඹගස්පිටිය මහත්මගේ ලැබුණු පෙස්සමක්ද, ගාල්ල හීන් පැන්දල පාර අංක 97 දරණ ස්ථානයේ පදිංචි ගීතා චාන්දනී වාසලගේ මහත්මගේ ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි.
ඉස්තුතියි. පෙස්සම මහජන වැස්සන කාර්ක සභාවට එමු කරනු ලැබේ. මෑන් දිසානායක මැතිතුමා ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න විදුර බලය මැතිතුමා.
පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය ආ එක වර්ෂ 2010 සිට මේ දක්වා ලංකා ඛනිත් තෙල් නීතිගත් සංස්ථාව විසින් ණය ලබාගෙන ඇති රාජ්‍ය ආයතන හා බැංකු කවරේද? ලංකා ඛනිත් තෙල් නීතිගත් සංස්ථාව ඛනිත් තෙල් ආනයනය කිරීම සඳහා පහත් සඳහන් ආයතනයෙන් ණය ලබාගෙන නැත. ලංකා බැංකුව, මහජන බැංකුව සහ මහා භාණ්ඩාගාරයේ ණය, විශේෂයෙන්ම ඉන්දියානු ආනයන හා අපනයන බැංකුව එක්සිම් බැංක් ඔෆ් ඉන්දියා වෙතින් ලබාගත් ණය මේ සටහනේ නිරූපණය වේ. ප්‍රශ්න අංක A2 එක් වර්ෂය අනුව වර්ෂ 2010 සිට මේ දක්වා එම සංස්ථාවේ ණය ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කුපමණ දැන්න සභාවට දන්වන්නේද? ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සංස්ථාව 2012 වර්ෂයේ සිට මේ දක්වා ගෙවීමට බැඳී ඇති ණය ප්‍රමාණය එක් වර්ෂයට අනුව වෙන්වෙන් වශයෙන් පහත් දක්වා ඇත. සම්පූර්ණ එක වොන්ද බුතුමන් අත සභාගත කරන්නද කියවන්නද?
කියවන්න පුළුවන් නම් හොඳයි.
2012 වර්ෂයේ මහජන බැංකුවෙන් රුපියල් මිලියන 157,904.76, ලංකා බැංකුවෙන් මිලියන 222,723.735, එකතුව මිලියන 381,634. 2013 වර්ෂයේ මහජන බැංකුව මිලියන 242,46,711. ලංකා බැංකුව මිලියන 198,851, මහජන බැංකුව 2014 මිලියන 255,354, ලංකා බැංකුව 239,787, මහජන බැංකුව 2015 130,856, ලංකා බැංකුව 159,106 මිලියන, 2016 මහජන බැංකුව මිලියන 77,268, ලංකා බැංකුව මිලියන 154,967, මහජන බැංකුව 2017 මිලියන 110,375, ලංකා බැංකුව 208,535, 2018 මහජන බැංකුව 212,692, ලංකා බැංකුව 205,303, 2019 250,164 මහජන බැංකුව, ලංකා බැංකුව 157,097, 2020 194,585, මහජන බැංකුව, ලංකා බැංකුව 212,801, මහජන බැංකුව 2021 144,623, ලංකා බැංකුව 277,359, මහජන බැංකුව 2022 102,496, ලංකා බැංකුව 42,920. මේක සම්පූර්ණයෙන්ම මිලියන වලින් තියෙන්නේ. ඒ වගේම 2022 මහා භාණ්ඩාගාර ණය එක්සිම් බැංකුව හරහා ඉන්දියානු ණය ක්‍රමය යටතේ රුපියල් මිලියන 123,294.97 ලබාගෙන තිබෙනවා. ප්‍රශ්න අංක ආ එම සංස්ථාව රාජ්‍ය ආයතන ලබා දී ඇති ඉන්ධන සඳහා මුදල් අයවීමට තිබේද? ඔව්. එසේනම් මේ එක් ආයතනය එක් රාජ්‍ය ආයතන වෙතින් 2022/04/30 දිනට අය විය යුතු මුදල් පිළිබඳව විස්තර පහත පරිදි වේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම හිඟ මුදල රුපියල් මිලියන 95,874, ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 40,339, ශ්‍රී ලංකා යුද හමුදාව මිලියන 1,310, දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 1,195, ශ්‍රී ලංකා නාවික හමුදාව මිලියන 971, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මිලියන 472, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලියන 144, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මිලියන 75, විශේෂ කාර්ය බලකාය මිලියන 16, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථා මිලියන 7, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය බස්නාහිර පළාත් සභාව මිලියන 0.81, අය විය යුතු මුළු මුදල මිලියන 140,403.81. ප්‍රශ්න අංක A3, ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද? පිරිවැයට සාපේක්ෂව විකුණුම් මිල තීරණය කිරීමේ යාන්ත්‍රණයක් වෙත යොමු වීම, පසුගිය මාස 6 තුල පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වී ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව තිබුණි. එසේ වුවද මැයි මාසයේ අවසාන භාගයේදී එහි පිරිපහදු කටයුතු ආරම්භ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් අලුතින් සකස් කර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒමට කටයුතු කර ඇත. තුන පිරිපහදුවේ ධාරිතාව හා අඩුපාඩු අවම කර සංවර්ධනය කිරීම මෙන්ම එම පරිශ්‍රයේ ඉදිකර මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනමින් BOT Built Operate Transfer දිනකට බැරල් ලක්ෂයක පිරිපහදු ධාරිතාන් යුත් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කටයුතු නිමා කර ඇත. සහනදායී පොලි අනුපාතයටද දීර්ඝකාලීන ණය ලබා ගැනීමට ක්‍රියා කරයි. භූමිතෙල් සහනාධාරයේ අවභාවිතා වීම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියා කිරීම, අනෙකුත් ලාභදායී ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම, කණිත්තෙල් ආනයන්දී වඩාත් ලාභදායී දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේද යටතේ මිලදී ගැනීමට රාජ්‍යාන්තික මට්ටමේ මැදිහත් වීම ලබා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගැනීම, නාවික කටයුතු සඳහා ඉන්ධන සැපයීම, බංකරින් ව්‍යාපාරය පුළුල් කිරීම, ත්‍රිකුණාමලය හා හම්බන්තොටන ප්‍රදේශවල කණිත්තෙල් ගබඩා ස්ථාපිත කොට බෙදාහැරීම මගින් බෙදාහැරීමේ පිරිවැය අඩු කිරීම සහ අනෙකුත් භූගෝලීය වාසි ලබා ගැනීම සැලසුම් කර ඇත. කණිත්තෙල් නීතිගත් සංස්ථාවේ මෙහෙයුම් හා පරිපාලන වියදම් පාලනය කිරීම, භාණ්ඩාගාර කටයුතු විධිමත් කිරීම හරහා කාර්යක්ෂම ලෙස මූල්‍ය කර්මණකරණයක් ලංකා කණිත්තෙල් නීතිගත සංස්ථාව තුළ ස්ථාපිත කිරීම, සංස්ථාවිත ලැබිය යුතු හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කිරීම. ප්‍රශ්නය ඈ පැන නොනගී.
ස්තුතියි ගෞරවනීයතුමා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් කරු කතානායකතුමනි තියෙන්නේ ඉන්ධන පිළිබඳව. අපේ ඩීසල් එක ඩීසල් පෙට්‍රල් රුපියලකින් වැඩි කරොත් ඒක අපේ අනිවාර්යයෙන්ම ආර්ථිකයට බලපානවා. ඒ නිසා තාමත් කරු ඇමතුමා ජනතාව උදේ පෝලිමේ දවල්ට හාමතේ රැයට කරෝලේ කියන එක තාමත් කියනවා. මම ඔබතුමාව අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි අහන්නේ. හැබැයි ඔබතුමාට මම සුපතන ඇතෙම්ම. මොකද මේ වගකීම මේ ලංකාවේ මුළු ආර්ථිකයම දැන් අනාගතයේ තියෙන කන්න විශයක් තමයි ඔබතුමාට තියෙන්නේ. ඒ නිසා මම අහන්න කැමතියි තාමත් විශේෂයෙන්ම තෙල් පෝලිං ගෑස් පෝලිං තියෙන නිසා රටේ මේ ප්‍රශ්නේ විසඳන්න මම කල්පනා කරන විදිහට නැව් 50ක් ගෙනාවත් මදි. මොකද මිනිස්සු ඉන්නේ දැඩි පීඩනයකින්. මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ මේ ඉන්ධන ටික ලබා ගන්න පුළුවන් වේද කියලා. මේ ප්‍රශ්නේ විසඳන්න නව ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට විසඳුමක් තියෙනවද?
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ගෑස් පිළිබඳව විෂය මගේ විෂයපතේ නෙවෙයි තියෙන්නේ. ගෑස් පිළිබඳව විෂයපතේ තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය තුල. විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලි බලය පිළිබඳව විෂයභාර ඇමතිවරයා හැටියට මම පිළිගන්න ඔබතුමා කියපු කාරණාවලට අද ජනතාව ඉතාමත්ම අපහසුතාවයෙන් පත් වෙලා තිබෙනවා. පෞගිය කාලයේ ඇතිවෙච්ච ඉන්ධන හිඟය සහ විදුලි බලය අඛණ්ඩව ලබා දීමට නොහැකි වීම කියන කාරණා තුල විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මේකට පාදක වන ප්‍රධානම හේතුව අපේ ආර්ථිකය තුල ඇති වෙලා තිබෙන අර්බුදයත්, ගෝලීය වශයෙන් ඉන්ධන මිල සහ බොරතෙල් මිල අධික මිලකට ඉහළ යෑම කියන කාරණාත්, ඒ වගේම විශේෂයෙන්ම අපේ ආර්ථිකය ඇතුළත තියෙන තත්ත්වය තුළ බැංකු තුලින් අපිට බැංකු පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම කියන කාරණා සියල්ලම අපිට මේකට බද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ වන විට සාකච්ඡා කරනෝ වෙනදට අපි අනුගමනයේ ක්‍රමවේදය තමයි ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් ක්‍රමවේදය අපි අනුගමනය කරේ. ඒක තමයි දීර්ඝ කාලයක් පාවිච්චි කරපු ක්‍රමවේදය. නමුත් අවාසනාවට ගරු කතානායකතුමනි, මේ වන විට අපි ටෙන්ඩර් කොපමණ ඉදිරිපත් කරත් ඒ ටෙන්ඩර් වලට සැපයුම්කරුවන් ඉදිරිපත් වන නොවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා සමහර සැපයුම්කරුවන්ට දීර්ඝකාලීන ගෙවිය යුතු මුදල් ඔවුන්ට ගෙවන්න නොහැකි වෙලා තිබෙනවා. බැංකු හරහා ගෙවිය යුතු ඔවුන්ගේ ලබාගෙන තිබුණු ණය පහසුකම් ඔවුන්ට ගෙවීමට නොහැකි වීම නිසා ඒ සැපයුම්කරුවන් තවදුරටත් අපිට සැපීමේ කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ සැපයුම්කරුවන් වෙනදට ලබා දීලා තිබුණු ණය ක්‍රමය වෙනදට අපිට ලබා දීලා තියෙනවා සාමාන්‍යයෙන් මාස 6ක එහෙමත් නැත්නම් මාස 12ක ක්‍රෙඩිට් ටර්ම් කියන එකක්, ක්‍රෙඩිට් පීරියඩ් කියන එකක්, ඒ ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් අද අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්පිට මුදලට පමණයි අපිට අද ඉන්ධන මිලදී ගැනීම කටයුතු කරන්න සිදු වෙන්නේ. එතන අත්පිට මිදලට මිලදී ගැනීම කටයුතු සිදු කරන්න ජූනි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් අපිට අවශ්‍යයි කියලා අපි උපකල්පනය කරලා තිබෙනවා. රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 203ක්. ඒ නිසා අපිට මේ වන විට එවැනි පහසුකමක් නැහැ. නමුත් අපි මේ මිනිත්තු වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා අපිට ගෙවීමට පහසු වෙන ක්‍රමවේදයන්. මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශ සත් එක්ක අපි සාකච්ඡා කරලා බැංකුත් සමග සාකච්ඡා කරලා ඔවුන්ටත් ගැළපෙන ආකාරයේ යෝජනාව කුමක්ද කියන එක අපි මේ වෙනුවට සැපයුම් කරුවන්ට දන්වලා තිබෙනවා. මේ වෙන විට විවිධ සැපයුම් කරුවන් 90කට වැඩි පිරිසක් අපිට යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ විවිධ අවස්ථාවලදී විවිධ මන්ත්‍රීවරු ප්‍රශ්න කරා මේ රුසියාවෙන් තෙල් ගන්න නැත්තේ අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දි ගන්න නැත්තේ කියන එක අපි ඒ සියලුම යෝජනා ඒ ගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් කොන්දේසි යටතේ මොනවද කියන එක ඒ හැම ආයතනයකටම දන්වලා තියෙනවා. ඒ නිසා ඒ දැන්වීම තුල ඊයේ දවසෙත් ඊයේ රාත්‍රියේ ඊයේ උදේ 2:30 වෙනකන් කනිත් තෙල් සංස්ථාව සහ අමාත්‍යාංශය මේ සියලුම තිබුණ යෝජනා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සුදුසුම සැපයුම් කරුවන් එක්ක දීර්ඝ කාලීන ගිවිසුම් ගත වෙලා සැපයුම අඛණ්ඩව ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම පහුගිය මාස දෙකේ ඉන්දියානු ණය ක්‍රමය නිසාම තමයි අපි අපේ රටට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගත්තේ කියන එකත් මේ වෙලාවේ ඒ රජයට ගෞරවයක් හැටියටත් අපි මේ වෙලාවේ කිව යුතුව තිබෙනවා. ඒ මුදල් අපිට ලැබුණ නැත්නම් අපිට මීට වැඩි අර්බුදයකට පත් වෙනවා. ඒ නිසා අපි අපේ අමාත්‍යාංශයක් හැටියට අපේ ඉලක්ක කරලා තියෙන්නේ ඉන්ධන පෝලිම අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම විදුලි බලය අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළට අපි යන්න ඕන. විදුලි බලය අඛණ්ඩව ලබා දෙන්නේ නැහැ කියන්නේ ඔබත් එකතු කරනවා ජෙනරේටර් වලට අවශ්‍ය තෙල් ටික, ව්‍යාපාරිකයොත් එකතු කරනවා ජෙනරේටර් අවශ්‍ය තෙල් ටික, දවසකට දෙකකට නෙවෙයි එකතු කරන්නේ මාසෙකට. දැන් ඔබ දන්නවා අපි ආනයනය කරන්නේ ගරු කතානායකතුමනි සාමාන්‍යයෙන් නැවක් ආනයනය කරාම නැවක තෙල් ටික තියෙන්නේ දවස් 5කට 6කට. නමුත් දවස් 5කට 6කට තියෙන තෙල් ටික කවුරු හරි ගිහිල්ලා හිතනවා නම් ව්‍යාපාරිකයෙක් හරි කවුරු හරි මාසෙකට මම එකතු කරන්න ඕන කියලා. එයා මුදල් ගෙව්වත් මාසෙකට නම් අපි දෙන්නේ යාට එතනින් නිකුත් කරන්නේ. ඒක තමයි බරපතල ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි දේ විදුලි බලය අඛණ්ඩව ලබා දීම සඳහා පැය 24ම ලබා දීම සඳහා අපි බලනෝ දැනට තියෙන ක්‍රමවේදයේ හැටියට අපිට අඛණ්ඩ විදුලිය ලබා දෙන්න නම් ඩොලර් මිලියන 100ක් අවශ්‍යයි මාසෙකට. ඒ දැවි තෙල් සහ ඩීසල් සහ නැප්තා කියන වර්ග තුන විදුලි බල මණ්ඩලයට දෙන්න. නමුත් ඔබතුමන්ලත් සහයෝගය දෙනවා නම් අපිට පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති මේ රටේ ක්‍රියාත්මක කරන්න අද ඉදිරිපත් කළ තියෙන පනතරත් ඔබතුමන්ලාස්සලා සහයෝගය දෙනවා නම් මම විශ්වාස කරනවා ඩොලර් මිලියන 100ක් රටෙන් එළියට යන්නේ නැතුව මේ රටේ අපේ උත්පාදන වියදම අඩු කරගෙන මේ රටේ අපිට විදුලි බලය අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා.
බොහොම ස්තුතියි අමතුමා. ඒකේ මගේ මේ ප්‍රශ්නේ එක කොටසක් තමයි මේ ජනතාවට විශ්වාසය දීමේ වැඩසටහනක් මොකක් හරි තියෙනවද කියලා. කොහොම හරි ඔබතුමාගේ උත්තරය සේවතාත් මේ මගේ දෙවනි අතුරු ප්‍රශ්නය තමයි. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක CB එක දැන් විශාල පාඩුවක දුවන්නේ. ඒ පාඩුව මං හිතන්නේ ඔබතුමාලා රජ හිටියත් අපි බලයට ආවත් ඒක ලේසියෙන් මේ විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ CB එක ලබන අලාභය රීස්ට්‍රක්චර් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් රජයේ අනිකුත් ආයතන විශාල පාඩුවලට දුවන්නේ. ඔබතුමාගේ විශේෂයට අදාළ නැති වුණාට විශේෂයෙන්ම CB එක රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකක් ඔබතුමාලාට තියෙනවද?
ගරු කතානායකතුමනි අනිවාර්යෙන් මේක කළ යුතු දෙයක්. නමුත් අපි කොච්චර අපි සැලසුම් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ මේ සැලසුම් වලට මේ පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබෙන්නේ නැත්තම්. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමන්ලා ආණ්ඩුවේ හිටියත් අපි ආණ්ඩුවේ හිටියත් ඔබතුමන්ලා හැමදාම මේ ඉන්න විෂය භාර ඇමතුරු සැලසුම් සකස් කළා තියෙනවා. ඒ හැම සැලසුමක්ම ඉදිරියට ගෙන යන්න නොහැකි වෙන ආකාරයට විවිධ වෘත්තීය සමිති බාධා කළා තියෙනවා. ඒක අද දවසෙත් අපි දකිනවා. ඒ නිසා අපි සැලසුම් සකස් කළා තිබෙනවා. ඔබ කිව්ව ආකාර නිවැරදි. පළවෙනි කාර්තුවේ පමණක් විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 65යි. මේ වසරේ පළවෙනි කාර්තුවේ පාඩුව රුපියල් බිලියන 65යි. අපි පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් දැනටමත් ගිවිසුම් ගත වෙලා තියෙන දැනටමත් මිලදී ගැනීමේ කටයුතු කරන සැපයුම් කරුවන්ට අපි ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 22ක්. සැප්තැම්බර් මාසෙ ඉඳලා ගෙවීම් කටයුතු කරලා නැහැ. එතන මේ රුපියල් බිලියන 22 ගෙවන්න ඕන. රුපියල් බිලියන 65ක් අපිට අලාභයක් තියෙනවා. ඊට අමතරව අපිට මේ මොහොතේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ මුදල පියව ගන්නවා වගේම ඉදිරි අනාගතේ නඩත්තු කටයුතු වලින් අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර එහෙම නැත්නම් ස්පෙයා පාර්ට්ස් ටික ගෙන්න ගන්න. ඒ සඳහා මුදලුත් දැන් මේ වෙනමිට විදුලි බණ්ඩලේ මණ්ඩලයේ නොමැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සැලසුමක් අපිට තියෙනවා. ඒ සැලසුම තුළ මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කළ යුතු ඒ සැලසුම පක්ෂ විපක්ෂ සියලු දෙනා එකඟ වෙනවා නම් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් අපි දැනට සකස් කළ තියෙන වැඩපිළිවෙල පිළිබඳව ඔබ තෝරන ආසනට දැනුවත් කරන්න.
බොහොම ස්තුතියි අලුවාතෝල මහත්තයා රාජ්‍ය පරිපාලන මහත්තයාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
සති දෙකක් කල්ලෙන්ඩ කරමු.
ඔව් අලුවාතෝල මහත්තයා
ගරු කතානායකතුමනි, ගරු ඇමෙත්තුමනි, මේ ප්‍රශ්නේ අපි යොමු කරලා දැන් අවුරුද්ද කරත් වැඩි, ඒ හින්දා සති දෙකකින් එන ඔබතුමා උත්තරේ ලබා දෙන්න බොහොම සුති. ගරු
කතානායකතුමනි, ඔමෙන් දිසනක මැත්තම ඔබතුමයි කාලය ඉවරයි. හා කිය,
මම ඇමෙත්තුවගෙන් අහන්න කැමති මේ මිල වැඩි කිරීමක් කරනවද කියලා, ඒකට අහන්න බැරුණා. නමුත් මිල වැඩි කිරීමක් කරනවද විදුලි බලය?
විදුලි බලය
මට ඒක අහන්න බැරි වුණා. මේ උතුමාට පුළුවන් උත්තරයක් දෙන්න.
විදුලි බලය වෙනුවෙන් ගරු කතානායකතුමනි, මේ වෙන විට විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා මගෙනුත් අමාත්‍යංශෙනුත් විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලා. විදුලි බිල උත්පාදනයේට මේ වෙන විට අපිට ජෙනරේෂන් කෝස්ට් එක, ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් කෝස්ට් මේ සියලු වියදම් ගියාම රුපියල් බිලියන 756ක් වැය වෙනව අවුරුද්දකට. නමුත් දැන් කියන මිල සූත්‍රය අනුව එකතු වෙන්නේ රුපියල් බිලියන 250කට ආසන්න මුදලක්. එතකොට රුපියල් බිලියන 500ක තියෙනවා ගැප් එකක් තියෙනවා. ඒක තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලලා තියෙන්නේ ඒ සම්පූර්ණ මුදල ආවරණය කරලා දෙන්න කියලා. සම්පූර්ණ මුදල ආවරණය කරන්න ගියොත් අඩුමාරෙන්ම 300කින් 400කින් විදුලි බිල වැඩි කරන්න වෙයි. නමුත් මගේ මතය නම් විදුලි බිල වැඩි කරනවා වෙනුවට අපි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. උත්පාදන වියදම අද සාමාන්‍යයක් ලෙස රුපියල් 48.750යි. අද හයිඩ්‍රෝ වලින් උත්පාදනය කරන වියදම රුපියල් 4737යි. පුනර්ජනීය බලශක්තියෙන් රුපියල් 16යි. හැබැයි ඩීසල් බලාගාර සහ දැවිතෙල් බලාගාර වලින් මේ මොහොතේ සමහර බලාගාර තියෙනවා රුපියල් 182ට ඒකකයක් උත්පාදනය කරන. සාමාන්‍යයක් හිටියට ගත්තම රුපියල් 70ට වැඩි විදුලි උත්පාදනය කිරීම සඳහා තාපස සහ දැවිතෙල් බලාගාර වල යන වියදම. ඒ වගේම අද ගල්ලංගුරු වලත් අපි කතා කරනවා. ගල්ලංගුරු කොයි විදියට කතා කරත් ගල්ලංගුරු වල මිලත් වැඩිලා තියෙනවා. දැන් රුපියල් 40ක් දක්වා ගිහිලා තියෙනවා ගල්ලංගුරු උත්පාදන වියදම ඒකකයක් සඳහා. ඒ නිසා ඒකත් අපේ විකල්පයක් නෙවෙයි. ඒ නිසා අපේ තියෙන මේ පද්ධතියතර අනිවාර්යෙන්ම තාප බලාගාර, දැවිතෙල් බලාගාර එක්කෝ එක LNG වෙන්න ඕන සමහර ඒවා වියදම අඩු කර ගැනීම සඳහා, එහෙම නැත්නම් අනිත් ඒවා අපි ඒක ආවරණය කරගන්න ඕන පුනර්ජනීය බලශක්තියෙන්. එහෙම වෙලා තමයි අපි ජෙනරේෂන් කෝස්ට් එක 48.720 ඉඳලා මේ පැත්තට රුපියල් 20කට විතර ගෙනල්ලා. එහෙම තමයි ඉතුරු කොටස අපි මේ පැත්තෙන් ආවරණය කරගන්න වෙන්නේ. එහෙම නැති වුණොත් මේක සම්පූර්ණ මුදල දැම්මොත් මම හිතන්නේ මේ රටේ ජනතාව අපේ ගෙවල් ගිනි තිබ්බා ඊළඟට ගිනි තියන්න පටන් ගනී, අනිකුත් ආයතනවල ඉන්න නිලධාරීන්ගේ ගෙවල් වලටත් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක කළ යුතු නැහැ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා. මේ පහුගිය අවුරුදු කීපය තුලේ තියෙනවා බලපත්‍ර ලබා දීලා සුනිත් බලශක්ති අධිකාරියේ විවිධ අවස්ථාවලදී බලපත්‍ර ලබා දීලා, හැබැයි විදුලිය මිලදී ගන්නේ නැහැ විදුලි බල මණ්ඩලය. විදුලිය මිලදී ගැනීමට නොහැකි වෙච්ච බාධාවන් නෛතික බාධාම නිවත් කිරීම තමයි අපි කළ යුතු තිබෙන්නේ.
කරු මන්ත්‍රීතුමාලා, මම හිතන්නේ අද විවාදයක් තියෙනවනේ විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන්, ඒකෙදි ගන්න ඔය කාරණා ඔක්කොම. ඔව්,
එල් ගෙන්වා ගැනීමට එතුමා රුසියාවේ ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක අඩුමිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි? මේක ඉතා වැදගත් කරුණක්. මම හිතන්නේ එතුමා එකට යමක් කියයි අපට.
අරු කතානායකතුමනි, මේක මතු කරපේ හොඳයි. ඔබතුමා ඊයේත් හරි පෙරේද හරි මේක මතු කරලා තිබුණා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම්, ඒ සම්බන්ධයක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක. කිසි ගැටලුවක් නැහැ. රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා. රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාමලයිස්තුවක්. රුසියානු රජය කිව්වේ රජය කරන්නේ නැහැ මේ ඉන්ධන ගනුදෙනුව කියන එක, රජයන් අතර කරන්නේ නැහැ කියන එක. ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ කියන එකත් කිව්වා. නමුත් ඔවුන් පැහැදිලිව කිව්වා මේ සමාගම් හතරට ලියන්න, ලියලා අපේ අවශ්‍යතාවය කියන්න. හැබැයි එකම ක්‍රමේ තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි ඔවුන් එන්නේ. ඔවුන් එකඟතාවය පළ කරයි ඔවුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය. ඔබ කැමතිනම් ඒ මිල ගණන් වලට එකඟ නම් ඊට පස්සේ ටෙන්ඩර් එකෙන් පිට ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝ කාලින ගිවිසුම් වලට ගිවිසුම් ගත වෙන්න කියන එක. මේක තමයි ලබා දීපු පිළිතුර. ඒකට ඒ සමාගම් හතරටම අපි ලිපියවලා තියෙනවා. ඒ සමාගම් හතරෙන් දෙකක් කියලා තියෙනවා අපේ ලිපිය ලැබුණා. අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා, දැනුවත් කරන්නම් කියලා. හැබැයි මේ වෙනතෙක් කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලරර් එකක් දෙන්න කියලා නම් අපිට නම් විදුලි බල අපේ ඇවිල්ලා කතා කරලා නැහැ. 130 එහෙම කතා කරලා නැහැ මුතුමා. මම කිව්වේ ඒක තමයි. ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා ජේෂ්ඨ අමතිවරයෙක් හැටියට ඔබතුමාට ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා නැවත වතාවක් ගරු කතානායකතුමනි. මේ කමිටුවේ ප්‍රධානියා හැටියට මම ඔබතුමා පත් කරන්නම්. මේ ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවේ කරන්නේ නිලධාරීන්. නමුත් නිලධාරින්ට මේ වන තෙක් ඔබතුමා කියන ආකාරයේ 35%කට හෝ 50%කට හෝ 10%කට හෝ එහෙම අඩුවට තෙල් දෙනවා කියන එකක් ඇවිල්ලා නැහැ. අපිට යෝජනා 90ක් තියෙනවා ඇවිල්ලා. ඒ යෝජනා 90 විවිධ පාර්ශ්ව ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ යෝජනා අධ්‍යයනය කරාම සමහර යෝජනා කිසිසේත්ම අපිට කළ නොහැකි යෝජනා. ඒ කියන්නේ සමහරු කියනවා දෙන්න පුළුවන් කියලා හැබැයි අපි කිව්වම අපිට ගෙවන්න පුළුවන් ක්‍රමය මේක කියලා කිව්වම ඔවුන් කියනවා නෑ ඒ ක්‍රමයට අපි කංග නෑ කියලා. මොකද ඔබ තුමාලා දන්නවා මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයක් එක්ක අපිට ගෙවීම කළ හැකි එක ක්‍රමයයි තියෙන්නේ. අපිට එක දීර්ඝ කාලීන ණය ක්‍රමයක් ගන්න ඕන. දැන් ඉන්දියාවෙන් අපි ගන්නේ අපිට ඉන්දියාවේ ලැබිච්ච ණය ක්‍රමයට තේ අපිට වෙන විකල්පයක් නෑ. ඉන්දියානු සමාගම් පමණයි ඔවුන්ට මේ ටෙන්ඩර් එකෙන් ලබා දෙන්න පුළුවන්. එතර IOC එක හරි Reliance එක හරි ටෙන්ඩර් එක දැම්මම ඉදිරිපත් වෙන එක නා විතර අපිට ගන්න පුළුවන්. මේ මෙතෙක් කල් අපි කරපු ක්‍රමවේද තමයි ටෙන්ඩර් කරාම එන්නේ. දැන් පහුගිය දවසේ ගත්ත බොරතෙල් නැවත් අපි ගත්තේ මේ තනි ටෙන්ඩර් එකක් දිලා නෙමෙයි. දාපු ප්‍රධාන ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙච්ච රුසියානු සම්භවයක් කියන සයිබීරියානු ක්‍රූඩ් ඔයිල් කියන එක තමයි අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි ඒක බේස් කරන්නේ Singapore Platts කියන ප්‍රයිස් එක තමයි බේස් කරන්නේ අපේ කණිත් තෙල් නීතිගත සංස්ථාව. හැබැයි මම නැවතුවා තව ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමා ජේෂ්ඨ හිටපු ඇමතිවරයෙක් හැටියට මම දන්නවා ඔබතුමා සත්භාවයෙන් මේ උදව් කරන්න ඉල්ලන්නේ. එහෙම යෝජනාවක් තියෙනවා නම් මම අපි කැමති ඒ යෝජනාව බලන්න. නමුත් මම රුසියානු තානාපතිතුමා හම්බුණා. රුසියානු තානාපතිවරයා විතරක් නෙමෙයි ඒ සමාගම් වලට පෞද්ගලිකව ලියලා තියෙනවා. තාම මේ වෙනකත් එක් එහෙම 35%ක් කඩුවෙන් දෙනවා කියන එකක් අපිට කොහෙවත් ලැබිලා නැහැ.
හරි බොහොම ස්තුතියි. ඔව් ඔබතුමායි රීති ප්‍රශ්නය මතු කරන්නේ.
ගිරිමත්.
ඔව්.
පරයි ගන්න ගරු කතානායකතුමනි දැන් මෙතුමා තමයි විදුලි බල ඇමතිතුමා. එතකොට අපේ අගමැතිතුමා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කව මේ ඉන්ධන ගැනීම සඳහා මුදල් හොයා ගන්න කටයුතු කරන්නේ. ඒකට නායකත්වය අරගෙන කටයුතු කරන්නේ සාගර රත්නායක මැතිතුමා කියලා කිව්වා. එතුමා කිව්වා ඔබතුමාලා කියනවා නම් මම එතුමා වයින් කරගන්නම්. හැබැයි වගකීම ඔබතුමා ගන්න කියලා මට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට මම අහනවා ඔබතුමාගෙන් දැන් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා. දැන් ඇමතිවරයා විදියට ඔබතුමා කියන දේ දැත එහෙම නැත්නම් අගමැතිවරු විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක නැත්ත. කවුද ඇමති? කවුද සල්ලි වල දෙන්නේ ඔබතුමාට මේ රටට දීව
විමල් විරමසමන්තුමා කියන්නේ.
ඔව් කතානායකතුමා කිව්වා ඒකට උත්තර දෙන්න වැඩක් නැහැ කියලා. වැඩක් නැති ප්‍රශ්නයක් කියලා.
ඔව්
ඒක ගෙදර කාමරේ ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි මම මේ ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමති. ගරු අග්‍රාමාත්‍යතුමා අපි හම්බුණා 21 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කරන්න. දැනට දවස් 7කට 8කට කලින්. එතනදී ඒ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ ගරු කතානායකතුමනි අපේ පාර්ශවයෙන් යෝජනා කළා ඇයි රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ගෑස් මිලදී ගැනීම සඳහා ඒ වගේම පොහොර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවෙන්නේ කියලා. ඔබතුමා ආද දීපු උත්තරේ නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමා අපිට දුන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා අපිට කිව්වේ එහෙන් ගන්න ගියොත් ඇමරිකාව තරහ වෙනවා මේ වෙලාවේ ඒක කරගන්න බෑ කියලා. එතකොට මම අනිත් පැත්තට අග්‍රාමාත්‍යතුමාට කිව්වා ඉතින් හැමෝම කියන්නේ ඔබතුමා ඇමරිකාවේ ගොඩක් හොඳ යාළුවෙක් කියලානේ අඩු ගානේ යාළුකම පාවිච්චි කරලවත් ඇමරිකාව ෂේප් කරගෙන මේ වෙලාවේ මේ වැඩේ කරන්නකෝ කියලා. ගරු කංචන මැතිතුමනි මම ඔබතුමාගෙන් ඉතා ඉල්ලීමක් කරනවා තායිලන්තයේ මේ වෙනකොට ගිවිසුම්ව ගත වෙලා තිබෙනවා රුසියාවත් එක්ක. සිංගප්පූරුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් අලුතෙන් අස්සම් කරලා තියෙනවා. ඒ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් වලට ආපු රටවල් එක්ක අද රුසියාව ඔවුන්ගේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලාභදායී ලෙස තෙල්, ගෑස් ඒ වගේම පොහොර මේ සියල්ලම කරනවා. මට තේරෙන්නේ නැහැ අපිට විතරක් මේක මෙච්චර ඔබතුමා මේක කියනවා හරි මම පිළිගන්නවා. අපිට දැන් LC ඕපන් කරගන්න බෑ. අපිට දැන් අත්පිට මුදලට ගන්න බෑ. ඒ ප්‍රශ්නේ අන්න එක කියනවා මම පිළිගන්නවා. හැබැයි ඒ ඇරෙන්න අනිත් රටවල් අද ගිවිසුම් ගත වෙමින් මේක කරනවා. ඒ හින්දා මට අර අනිත් උත්තර නම් පිළිගන්න බෑ. අනික අගමැතිතුමා කියපු උත්තරේද මම පිළිගන්න ඕනේ. ඔබතුමා කියපු උත්තරේද?
හරි.
අර කතානායකතුමනි මම පැහැදිලිව කිව්වා. හරි ඔබතුමාට දෙන්න. ගරු කතානායකතුමනි විමල් විරවංශ මැතිතුමා නගපු ප්‍රශ්නෙට නැවත වතාවක් මම පිළිතුරු දෙන්නේ විවිධ යෝජනා අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ ලැබිච්ච යෝජනාවල රුසියාවෙන් තෙල් ලබා ගැනීම, විවිධ මැද පෙරදිග රාජ්‍යවලින් තෙල් ලබා ගැනීම, විවිධ වෙනත් ස්ථානවලින් තෙල් ලබා ගැනීම කියන මේ යෝජනා හැම එකක්ම තියෙනවා. මම ඔතුමාලගේ දැන ගැනීම වෙනුවෙන් අද හවස වෙනකොට සම්පූර්ණ වාර්තාව දෙන්නම්. මේකේ 88යි තියෙන, තව දෙකක් තිබුණා කියලා කිව්වා 90ක් එක්ක. ඒ සම්පූර්ණ වාර්තාව දෙන්නම්. ඒකේ අපි මොන විදියටද ඇගෙයින් කටයුතු කරේ කියන එක ඔබතුමා කියපු එක නිවැරදි. අපිට LC එකක් විවෘත කරගන්න බෑ. අපේ රටේ තියෙන බැංකු පද්ධතිය ඇතුලේ දැන් තෙල ගැනීමේ කටයුතු කරන්න, ඉන්ධන ලබා ගැනීමේ කටයුතු කරන්න. එතන අපිට දැන් තියෙන එකම ක්‍රමය තමයි අපි මේ වන විට අත්හදා බලලා අපිට සාර්ථක කරගන්න වෙච්ච පුළුවන් එකම ක්‍රමය තමයි අපි ඒ ගිවිසුම් ගත වෙච්ච පුද්ගලයාත් එක්ක ඔවුන්ගෙන් තෙල් ඉන්ධන ආනයනය කරනකට 25%ක පමණ ප්‍රමාණයක් අපි ඔවුන්ගේ ගිණුමට තැන්පත් කරනවා NRRA account එකක් හරි escrow account එකක් ඒක තියෙන බැංකුව සතුව රුපියල් වලින් 25%ක පමණ මුදලක් පමණයි තැන්පත් කරන්නේ ඊට පස්සේ ඔවුන්ගේ මාස 3ක පමණ කාඩයක් අපි ඉල්ලනවා credit period එකක් එතරේ මාස 3 යනකම් අපි සතිපතා අපි tri-party agreement එකක් තියෙනවා CPC එක සහ බැංකුව සහ supplier එතකොට මේ එකඟ වෙන ගාන එකන අර අපි ගේනකට තිබුණු මිල 90 රුපියල් ප්‍රමාණය දවස් 90 යනකම් අපි පිරෙන්න account එකට දෙනවා දැන් උදාහරණයක් හදුව ගත්තොත්
පහුගිය පොරොත්තු ගරු එමෙතුමා ඔබතුමාගේ සවිස්තර පිළිතුර හවස මේ විවාදයේදී ලබා දෙනවා නම් හොඳයි
අහපු ඉඳ මම ගරු කතානායකතුමා උත්තර දුන්නේ මම අවසන් කරනවා ගරු කතානායකතුමනි එතකොට ඒකේ ලැබෙන මුදල තමයි දින 90කට පස්සේ central bank එකට convert කරලා දෙන්නේ ඩොලර් වලට ඒ නිසා මේ ලැබිච්ච තොරතුරු වල තමයි අපි ඒ තෝරා ගැනීම කරන්න අපි කිසි අවස්ථාවක මෙන්න මේ රාජ්‍යයෙන් ගන්න එපා කියලා මට අගමැතිතුමා කියලාත් නැහැ ජනාධිපතිතුමා කියලාත් නැහැ රජය කියලාත් නැහැ මෙන්න මේ රටවල් වලින් ගන්න එපා කියන එක එහෙම ප්‍රතිපත්තියක් කියලා නැහැ ඒ වගේම සාගල් රත්නායක ඇමතුමා මේ කමිටුවේ මම විශ්වාස කරනවා තව දුරටත් සිටිය යුතුයි මොකද එතුමාගේ මැදිහත් වීම මත මොකද මේ මුදල් හොයලා දෙන්න කවුරුත් අපිට සහයෝගය දෙන්නේ නැහනේ මුදල් හොයලා දීමේ කටයුත්ත සාගල් රත්නායක ඇමතුමා මැදිහත් කළා ඒ අවශ්‍ය කාරණා කරනවා ඒ නිසා මේ කාරණාදී මම විශ්වාස කරනවා එතුමාගේ සහයෝගය අවශ්‍යයි මම දිනපතා එතුමත් එක්ක කතා කරනවා මම දන්නේ අකිල විරාජ් මන්තුමාගෙන මමත් සාගර රත්නායක
මන්තුමාගේ
මාත් එක්ක එකට කඩ විවාදයේදී ප්‍රේමජාන්ත මුත්තුත් ඒ කමිටුවේ ඉන්නවා
චාල්ස් නිර්මලනාද මැත්තේ ප්‍රශ්න අහන්න බාරි මාර්ගය මන්තුමාගේ
අකේත්‍රන් සභා නාරෝයි
බාරි මාර්ගය මන්තුමා උත්තර දෙන්නේ එමෙතුමා හවස විවාදයක් තියෙනවනේ විදුලි බල මණ්ඩලය ගැන ඒකෙදි කතා කරගන්න ඔක්කොම මේ වෙලාව ලබා ගන්න ඔබතුමා උත්තර දෙන්න ප්‍රශ්නෙට
අංක එක පාරිසරික ඇගැයීම වාර්තාව සඳහා අනුමැතිය ලබා ගැනීමේදී අදාළ ප්‍රාදේශීය සභා දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වාර්තාව යොමු කර එම අයවලුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් පිළියෙල කරන ලද අදාළ පාරිසරික වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබා දී ඇත අංක 2 අක්කර 600කි අංක 3 රුපියල් මිලියන 8000කි අංක 4 ඔව් අංක 5 ඉහත පිළිතුර අනුව අදාළ නොවේ ආ රෝමානු අංක 1 අදාළ පිළිතුර අංක ආ 1 යටතේ ලබා දී ඇත ආ අංක 2 මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා දී ඇති පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ අදාළ නොවේ
දිටමා ප්‍රශ්නාංක එක
ගෞරව මච්චරවර්ගලේ ඉඳ ගෞරව මච්චරවර්ගලේ ඉඳ මහාවලි අධිකාර සභයි වවුනියා මුල්ලතිව මාවට්ටங்களில் மக்களை தென்பகுதி மக்களை குடியேற்றிய போது அங்கு சொந்தமாக பிரதேச செயலாளர்களால் வழங்கப்பட்ட ஏபி கமிட்டி இருக்கிறவர்கள் இடம்பெயர்ந்த இருந்தபோது அந்த நிலங்கள் வழங்கப்பட்டது அந்த இடம்பெயர்ந்தவர்களுக்கு அந்த ஏபி கமிட்டிக்குரிய நிலங்கள் இன்னும் வழங்கப்படவில்லை ஆகவே அப்படி வழங்கப்படாமல் இருக்கின்ற இந்த சூழ்நிலையில் மகாவெளி அதிகார சபையினால் குடியேற்றப்பட்ட மக்களுக்கு கிவிலோயா திட்டம் நடைமுறைப்படுத்துவதற்கு அரசாங்கம் முயற்சி செய்து வருகிறது நீங்கள் கூறியிருந்தீர்கள் மாவட்ட செயலகத்தினுடைய அனுமதி மாவட்ட அபிவிருத்தி குழுவினர் அனுமதி பெற்றதாக கூறியிருந்தீர்கள் அப்படி எந்த விதமான மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களிலும் இந்த அனுமதி கோரப்படவில்லை அதற்குரிய அனுமதியும் அந்த அபிவிருத்தி குழு கூட்டத்தில் கொடுக்கப்படவில்லை தனிப்பட்ட ரீதியாக அபிவிருத்தி குழு தலைவர் அது கொடுத்தாரோ இல்லையோ எங்களுக்கு தெரியாது கூட்டங்களில் அந்த அபிவிருத்தி கூட்டங்களில் இதற்குரிய அனுமதி கொடுக்கப்படவில்லை ஆகவே இந்த திட்டங்களை உடனடியாக நிறுத்தி முதலில் அந்த இடம்பெயர்ந்த மக்களுக்குரிய காணிகளை முதலில் வழங்கியதன் பிற்பாடு இந்த திட்டத்தை நடைமுறைப்படுத்த முடியுமா என்பதை கேட்டுக்கொள்கிறேன்
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නෙන් එතුමා ඇහුවා නම් අපේ මන්ත්‍රීතුමා ඍජුවම අවතන් වෙච්ච ජනතාවක් ඉන්නවා ඒ සඳහා ඉඩම් ලබා දීම ගැන මං හිතනවා මම පිළිතුරු දෙන්න පහසු වෙනවා හැබැයි මෙතනදී එක කාරණයක් මං මතු කරනවා දැන් මධ්‍යම රජයේ විසින් යම් ව්‍යාපෘතියක් කරන වෙලාවක විශේෂයෙන්ම මහවැලි අධිකාරි පනත යටතේ ලැබිලා තියෙන බලතල 90ක් මෙවැනි ව්‍යාපෘතියකදී ඒක කරන ප්‍රදේශය අදාළ වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට මොරගහ කන්ද හැදුවත් ප්‍රාදේශීය සංවාද සම්බන්ධීකරණ කමිටුවක අනුමැතියක් ගන්නෙ නැහැ. ඒක නිසා මේ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන කාරණේ හරහා ගත්තොත් විශාල ප්‍රමාණයකට, ඒ කියන්නේ පවුල් වශයෙන් ගත්තොත් පවුල් 10,000කට පානීය ජලය ලබා දෙන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ වගේම එක කන්නයක් මේ වෙන විට වගා කරන්නේ හෙක්ටයාර් 700ක් පමණයි. මෙය ඉහළ නගිනවා 3,100 දක්වා. ඒ කියන්නේ අක්කර 10,000ක මේ වෙලාවේ විශේෂයෙන්ම සහල් අවශ්‍යතාවයත් එක්ක ජාතික ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ විදිහට මම මෙතනදී මතක් කරනවා දැන් සංචාරක කර්මාන්තය වුණත් මේ ප්‍රදේශය ගත්තොත් ඉහළ නැංවීමේ හැකියාව තියෙනවා මේ ව්‍යාපෘතිය හරහා. ඉතින් මේ වගේ එක පැත්තකින් ගොවි ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, පානීය ජලය ලබා දීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, දේශ විදේශ මෙවැනි කාරණා රාශියක් සිද්ධ වෙනවා. ඉතින් මේ හරහා ඒ ප්‍රදේශයේ ජනතාවට තමයි මේ පහසුකම් සැපෙන්නේ. ඒ වගේම යම් හෝ පිරිසක් ඉන්නවා නම් ඒ අයගේ ඉඩම් හිමිත්වය අහිමි වෙලා ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව පැහැදිලි ලෙසම තියෙනවා ගරු
කතානායකතුමනි.
ගෞරව අමාත්‍යවරුගලේ, නීங்கள் மத்திய அரசாங்கத்தின் வேலை திட்டமொன்று கூறிய போது நான் குறிப்பிட்டது வவுனியா முல்லைத்தீவு மாவட்டத்தில் பூர்வீகமாக இருந்த மக்களை இடம்பெயர வைத்துவிட்டு புதிதாக குடியேறியவர்களுக்கு இந்த திட்டம் நடைமுறைப்படுத்தப்படுகிறது. அது அந்த பிரதேசத்து மக்களுக்கு அல்ல, அதை நீங்கள் முதலில் புரிந்து கொள்ள வேண்டும். பூர்வீகமாக இருந்த மக்கள் இடம்பெயர்ந்த போது அவர்களுடைய சொந்த நிலங்கள் தென்பகுதி மக்களுக்கு வழங்கப்பட்டது. வழங்கப்பட்ட மக்களுக்குரிய விவசாய நடவடிக்கைகளுக்காகத்தான் இந்த கிவிலோயா திட்டம் நடைமுறைப்படுத்தப்பட இருக்கிறது. ஆனால் பூர்வீகமாக இருந்த அந்த மக்கள் இடம்பெயர்ந்த போது அவர்களுடைய சொந்த நிலங்கள் பறிக்கப்பட்டதுக்கு இந்த அரசாங்கம் தொடர்ச்சியாக எந்த அரசாங்கமும் 2010 பிறகு எந்த அரசாங்கமும் அவர்களுடைய சரியான பதிலை வழங்கவில்லை. ஆனால் தற்பொழுது அவர்களுக்குரிய நீர்த்தேக்கம் அமைக்கின்ற போது சொந்த நிலங்களை பறிகொடுத்த மக்கள் வீதியில் இருக்கிறார்கள். அவர்கள் விவசாயம் பூர்வீகமான மக்கள் விவசாயம் செய்ய முடியாமல் தங்களுடைய காணிகள் பறிக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த விடயம் தொடர்பாக அமைச்சரவர்களை இதில் பதில் எடுக்க முடியாது. ஒரு 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 நேரம் ஒதுக்கி இதற்குரிய மகாவலி அமைச்சோடும் பணிப்பாளர் நாயத்தோடும் ஒரு கலந்துரையாடல் ஏற்பாடு செய்தால் இது பொருத்தமாக இருக்கும் நான் நினைக்கிறேன்.
පැහැදිලිවම කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පරිදි අපේ සහයෝගය දක්වන්න සූදානම්. ඒ වගේම දැන් එක් පැත්තකින් මම දකින්නේ සියලු දෙනා මේ රටේ ශ්‍රී ලාංකිකයෝ විදියට ඕනම තැනක පදිංචි වීමේ අයිතියක් තියෙනවා. වගේම එතනදී යම් පිරිසකට අසාධාරණයක් වෙනවා නම් ඒ අයගේ පදිංචි වෙච්ච භූමිය නැතිවෙන එතනදි මැදිහත් වෙලා අනිවාර්යෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා සමග සාකච්ඡාවේදී ඒ අයට එතෙක් භුක්ති විඳපු ඉඩම්වල ඒ නිල ලියවිලි සමග ඔබතුමා ඒවත් එකතු කරගෙන එනවා නම් අපිට සාකච්ඡාවක් ලබා දීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. කිසිම ගැටලුවක්
නැහැ.
ඒ සඳහා අපි වෙලාවක් වෙන් කරගමු. හොඳයි.
වෙන ප්‍රශ්න ගොඩක් තිබුණා. ආයන්න එක එම විශේෂ වැඩසටහන 20:20 9 මාසෙ 22 අංක 21.94 ඇලෙරක් 28 දරණ අතිවිශේෂ ගැස් පත්‍රය මගින් අවලංගු කළ බැවින් ඉල්ලුම්පත් ලබාගෙන නොමැත. 2 අදාළ නොවේ. 3 මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම සඳහා කාල රාමුවක් තිබූ අතර විසයි විස නමයයි දහයි සිට විසයි විස නමේ විසි දෙක කාලයේ ඉල්ලුම්පත් ලබාගැනීමට අදාළ කාලයේ කොටසක් බැවින් ඔප්පු බලපත්‍ර හෝ වෙනත් නෛතික ලියවිලි මෙම වැඩසටහන යටතේ නිකුත් කර නොමැත. හතර අදාළ නොවේ, ඇය යන්න අදාළ නොවේ.
අජිත් මාන පෙරුම් මෙතුමා රාජ්‍ය පරිපාලන මෙතුමාගේ
සුමාන දෙකක් කල්ලිල්න කතා
වීක්ස් තිස්සත් නායක මෙතුමා සුමාන දෙයක් කල් ගිය මාන පෙරුම් මෙතුමා
ගරු ඇමතුමා මේ 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 පරිපාලන නිලධාරීන්ගේ ප්‍රශ්නය ලොකුවට දිග ඇදිලා පළාත් පාලන ආයතනවල ආදායම් අඩු වෙලා තියෙනවා, බඳවා ගැනීම ප්‍රශ්න වෙලා තියෙනවා. ඒක හින්දා මම හිතන මේක නඩුවත් අවුරුදු ගානක් අවුරුදු පහකට වැඩි නඩුවත් පවතිනවා. ඒතර රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය ආදායම් අඩු වීම. ඒ සඳහා ඔබතුමා මීට වඩා වැඩියෙන් මැදිහත් වෙලා මම හිතන මේ නඩුවටත් ඉඩ දෙන්නේ නැතුව සාකච්ඡා කළ මේ ප්‍රශ්නේ විසඳලා මේ පළාත් පාලන ආයතනවල තියෙන ආදායම් එකතු කිරීමේ නිලධාරීන්ගේ ප්‍රශ්නය විසඳන්න, මොකද අලුතෙන් බඳවා ගැනීම පවා නතර වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ නිසා.
ප්‍රමාණ දෙකක් ඇතුළත උත්තර දෙන්න.
තිස්සත් නැගමැතුමා
මම අහනවා
කතා කරන්න. වාණිජ හා වෙළඳ ආරක්ෂක ආහාර සුරක්ෂිතා එමැතුමා. වාණිජ වෙළඳ
ආය
ගරු කතානායකතුමනි, අමාත්‍යතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය A1 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විසින් දන්වා ඇති පරිදි සහල් සංචිතයක් පවත්වාගෙන නොමැත. A2 2021 වර්ෂයේ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාම සඳහා මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 200ක් වෙන් කරන ලදී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි සාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් කටයුතු කරන ලද අතර එම මිලියන 200ක ප්‍රතිපාදන එම සහල් ආනයනය සඳහා යොදාගෙන ඇත. එම ආනයනය කරන ලද සහල් සතුසරා සාමාන්‍ය මහජනතාවට සාහන මිලට ලබා දීමට කටයුතු කර ඇත. 2021 වර්ෂයේ සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළාම පාලනය කිරීම සඳහා වෙළඳපොළ තුළ සහල් සුලභ කිරීමේ අරමුණින් ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාම සඳහා තිබූ සහල් සංචිතය වෙළඳපොළට නිකුත් කළ බැවින් ආරක්ෂිත සහල් තොගයක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යාමට නොහැකි විය. A3 රට තුළ පාරිභෝගික පරිභෝජනය සඳහා සහල් අවශ්‍යතාවය වාර්ෂික මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වේ. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සති දෙකකට පමණ ප්‍රමාණවත් වන බැවින් පෞද්ගලික අංශයේ ඒකාධිකාරයේ බිඳ හෙළීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සංචිතයක් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවේ. එසේ වුවද ප්‍රමාණවත් මූල්‍ය පාසුකම් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආරක්ෂක සහල් සංචිතයක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට නොහැකි වී ඇත. වෙළඳ අමාත්‍යාංශය මගින් 2021-04 දින අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.2ක පමණ මූල්‍ය පාසුකම් ලංකා සත්වස ආයතනය වෙත ලබා දී ඇත. එසේ වුවද මිල ගණන් කැඳවා තිබුණා දේශීය වෙළඳපොළේ මිලදී ගැනීමට ප්‍රමාණවත් සහල් තොග නොතිබිණි. එම අවස්ථාව වන විට සහල් සඳහා රජයේ සහතික මිලක් නියම කර තිබූ අතර එම සහතික මිලට වඩා අඩු මිලකට වෙළඳපොළේ මිලදී ගැනීමට සහල් තොග නොතිබී බැවින් එම මුදල් ලංකා සත්වස සමාගම මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා යොදා ගනු ලැබේ. A4 සහල් ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති වීමෙන් සහල් ආනයන කටයුතු අපේක්ෂිත ප්‍රමාණයට සිදු කළ නොහැකි වී ඇති බැවින් ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නු ලබන වී තොගය සහල් කර බෙදාහැරීම වෙනුවට එම වී තොගය ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ. එසේම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දැනට ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථා විසින් ආනයන කරනු ලබන සහල් රජයට පාඩුවක් නොවන ආකාරයෙන් සහතික මිල ගණන් යටතේ ලංකා සත්වස ආයතනය හරහා වෙළඳපොළට ලබා දීමට පියවරගෙන ඇත. මේ සම්බන්ධයෙන් මා පෞද්ගලිකව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා පවත්වා ඇති අතර කඩිනමින් වෙළඳ පොලේ දේශීය නිෂ්පාදන සරිලන පරිදි හඳුනාගත් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ස්ථායීකරණය කිරීම අරමුණින් මූලික වශයෙන් එම ආහාර ද්‍රව්‍යවල මානසික අවශ්‍යතාවය ගණන් බලා එම අවශ්‍යතාවෙන් අඩුම තරෙන් 10%ක් තොගයක් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යන වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ආයන්න ප්‍රැණ නොනගී.
ජන අමාත්‍යවරනි, මේ ප්‍රශ්නට බදාලයි පෙරේද තිබුණා මේ කෝපා කම්පියුටර් කැඳවල කුෂිකර්ම අමාත්‍යාංශයේ සාකච්ඡාවක්. ඒ වෙලාවේ හෙළි වෙච්ච කාරණාව මේකට සම්බන්ධයි. ලබන මාස 4, ඒ කියන්නේ ඉස්සරහා මාස 4ක කාලය තුල මෙට්‍රික් රන් ලක්ෂ 8ක් හිගයක් එනවා හාල්වලට. ඒතර මේ කියන හැටියට රටේ සාමාන්‍ය තත්ත්වයක් ආහාර, ඒ කියන්නේ අපේ රටේ නම් හාල්, තෙල් වගේ දේවල් සංචිත පවත්වාගෙන යන්න ඕනේ. නමුත් මේ කියන හැටියට ලක්ෂ 8ක් මෙට්‍රික් ටන් ලක්ෂ 8ක හිගයක් එනවා. දැන් සංචිත පවත්වාගෙන යන්නෙත් නැහැ. ඒතර මේ හිගයට මුහුණ දෙන්න වැඩපිළිවෙලකුත් නැහැ. එතකොට මේ කියන හැටියට විශාල බරපතල ආහාර අර්බුදයක් එනවා. මේක සම්පූර්ණ වැරදි. මොකද සාමාන්‍ය සම්ප්‍රදායික தත්ත්වය තමයි හාල්, තෙල් වගේ දේවල් තොග රැස් කරලා තබා ගැනීම. එතකොට මේ මහජනතාව වෙනුවෙන් ඒ කාර්ය ඉෂ්ට කරන්න කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. ඉතින් මේක බරපතල වැරද්දක්. මොකද විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය තමයි මම හිතන්නේ මේක ගැන මේ මීට වඩා වෙනස් විදිහකට හිතන්න වෙයි.
ගරුවා මන්ත්‍රීතුමා, මේ සම්බන්ධව ඇමතුමාට දැනුවත් කරලා හෙට දවසේ තුමාගේ ප්‍රකාශයත් සම්බන්ධ මේක දුන්නු කියන්න.
සිවඥානම් ශ්‍රීතරන් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා.
ගරු කථානායකතුමනි, ආ අංක 1 ඔව්. පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් සඳහා 2011/8 වන දින ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 11 ඇලිරක් 14.09 ඇලිරක් 552 ඇලිරක් 0.14 මගින් ලැබූ අනුමැතිය පරිදි කිලිනොච් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කරන ලදී. 2018 වර්ෂයේ වනතෙක් ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු කර ඇති අතර මුල් ඇස්තමේන්තු මුදල වූ රුපියල් මිලියන 325ක මුදලින් රුපියල් මිලියන 275කට ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ පිහිනුම් තටාකයේ වැඩ නිම කර ඇත. වරහන් ඇතුළේ අමුණු මාංක 1. එම ආයතනයේ ඇති වූ මූල අර්බුදයක් හේතුවෙන් 2018 ජනවාරි මාස 10 වන දින ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 17 ඇලිරක් 29.59 ඇලිරක් 747 ඇලිරක් 0.37 මගින් ලැබූ අනිමතිය පරිදි 2018 තුන්වැනි මාස 15 වන දින රුපියල් මිලියන 142ක මුදලකට ශ්‍රී ලංකා යුද හමුදා වෙත ව්‍යාපෘතිය නැවත ප්‍රදානය කරන ලද අතර යුද හමුදාවේ ඇති වූ අමුද්‍රව්‍ය හිගය සහ සේවකයන් යෙදීමේ අපහසුතාවය නිසා ඉදිකිරීම් නවතා ඇත. ආ අංක 2 2019/3/7 වන දින විවෘත කළ අතර බෘහස්ථ ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකය මේ වන විට භාවිතා කරනු ලබයි. ආ අංක 3 අදාළ නොවේ. ආ 1 මෙම ක්‍රීඩාංගණයේ මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 325කි. අංක 2 ව්‍යාපෘතිය සඳහා මේ වනතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 275කි. අංක 3 කොන්ත්‍රාත් ආයතන 2කි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2011 ඉඳලා 18 දක්වා වැඩ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව දෙවනුව 11 වෙනි සේවා රෙජිමේන්තුව මගින් 2018 සිට කටයුතු කරනවා. අංක 4 මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලද අවස්ථාවේදීම ඉදිකිරීම් කටයුතු අදාළ ආයතනයෙන් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ආ අංක 5 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව රබර් පලස් යොදා ඉදිකිරීම් සිදු කර ඇත. 6 ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පිහිනුම් තටාකයේ පමණක් දැනට භාවිතා කරන ලද අතර ක්‍රීඩා සංකීර්ණයේ කළ යුතු ඉතුරු වැඩ කටයුතු සඳහා 20 22 4 26 දින ඇති ජාතික අයවැය චක්‍රලේඛයේ අංක 3 3 20 22 90 ඉදිකිරීම් ව්‍යාපෘති නවතා ඇති බැවින් ප්‍රතිපාදන වෙන් කර ගැනීමට නොහැකි වී ඇත. ඈ 1 රජයේ සතු ඉඩමකි 2 ඔව් අංක 3 අදාළ නොවේ. අංක 4 2019 වර්ෂයේ සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. ඈ අදාළ නොවේ.
ගෞරව அமைச்சர் அவர்களே, இது அந்த மாவட்டத்தினுடைய ஒரு மிக பிரதானமான விளையாட்டுத் திடல். இன்றைக்கு கிட்டத்தட்ட 12 வேலை திட்டங்கள் என்ற அடிப்படையிலே பயன்படுத்தப்படாமல் ஒரு உதைபந்து போட்டிகளையோ அல்லது ஒரு கிரிக்கெட் போட்டிகளையோ அந்த மைதானத்திலே நடத்த முடியாமல் மாவட்டத்தினுடைய மத்திய நிலையத்தில் இருக்கின்ற பிரதான மைதானம் இன்றைக்கு முடக்கப்பட்டிருக்கிறது. எப்பொழுதும் இந்த மைதானத்திலே ஒரு உதைபந்து போட்டிகளையோ பெரு விளையாட்டுகளையோ அல்லது கிரிக்கெட் போட்டிகள் போன்ற பெரு விளையாட்டுகளை நடத்தக்கூடிய சூழல் எப்பொழுது ஏற்படும் என்பதை உங்களால் சொல்ல முடியுமா?
அரு கதாநாயகத்துமணி பஹதிலியோம மே தத்துவே சம்பந்தே மமத் கனகாட்டு வேணும் அத 2011 வருஷே මේ වගකීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරුව වෙලාවේ මුදල් අතින් කිසිම ගැටලුවක් තිබ්බ නැති මොහොතක්. හැබැයි මේ ව්‍යාපෘතිය පමණක් නෙමෙයි රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න කියලා ව්‍යාපෘති දුන්නාම මේ දිස්ත්‍රික්ක හැම එකකම වගේ ව්‍යාපෘති අඩපණ වෙච්චා තියෙනවා. ඒ නිසාම තමයි නැවත 2018 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය නැවත යුද හමුදාවට බාර දීලා තියෙන්නේ. බෑ එතනින් පස්සෙත් මේ කාර්ය ප්‍රමාද වීමත් එක්කම දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක වැඩ නතර වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළා. කැබිනට් මණ්ඩලයේත් අවදාටත් මේ සම්බන්ධව දැනුවත් කළා. කාලයක් තිස්සේ දැන් වසර 10ක් වැඩ අවසන් කරගන්න බැරි වෙච්ච ක්‍රීඩා පිටිය වෙනුවෙන් ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ඉතාම වැදගත් විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න ක්‍රියා කරනවා කථානායකතුමනි.
ගෞරව அமைச்சர் அவர்களே, நான் உங்களிடம் ஒன்றை கேட்பது, இந்த காணி அந்த விளையாட்டு மைதானம் அமைந்திருக்கின்ற காணிக்கு சொந்தக்காரர்கள் கரஜி பிரதேச சபையினர். நீங்கள் இப்பொழுது இருக்கின்ற வேலை திட்டத்தோடாவது இனிமேல் ஒரு 5 இலங்கையிலே எந்த ஒரு அபிவிருத்தி திட்டங்களையும் செய்யக்கூடிய அளவுக்கு நிதி வளம் வராது, அது எல்லாருக்கும் தெரிந்த ஒன்று. ஆகவே அதுக்கான நிதியை நீங்கள் தேட போறதும் இல்லை. ஆனால் இப்பொழுது இருக்கிற கண்டிஷனில், இப்பொழுது இருக்கிற நிலையிலேயே நீங்கள் அதனை ஏன் கரஞ்சி பிரதேச சபையிடம் அந்த மைதானத்தை ஒப்படையுங்கள், அதனை அந்த பிரதேச சபை கையாளக்கூடிய வகையில் அந்த மக்கள் மாவட்டத்து பிள்ளைகள் பயன்பெறக்கூடிய வகையிலே அதனை பயன்படுத்துவதற்கு ஒரு அனுமதியை வழங்குங்கள்.
மந்திரித்துமா ஜாதிக கிரீடாங்கன போஹோ டிஸ்ட்ரிக் தியன்னே ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ. ඉතින් මේ කාරණේදී මේක සුවිශේෂී තත්වයක් වෙනවා. ප්‍රාදේශීය සභාවට මේ නඩත්තු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තවත් කාරණයක් විදිහට අපි දකිනවා. මොකද නඩත්තුව සඳහා අතිවිශාල මුදලක් වැය කරන්නත් ඕන මේ ක්‍රීඩාංගන හදනවා වගේ. ඒ සම්බන්ධව ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයට නඩත්තු කිරීමේ හැකියාවත් එවගේම කඩිනමින් වැඩනිම කර ගැනීම සඳහා තියෙන ඉඩකඩත් සැලකිල්ලටගෙන තීන්දුවක් ගැනීමට හැකියාව
තියෙනවා.
ඔහොම වුණත් මේ ක්‍රීඩා පිටිය ඉක්මනින් අවසන් කිරීමේදී ඕනම සහයෝගයක් ලබා දෙන්න
සූදානම්. நான் உங்களிடம் ஒன்றை கேட்பது, மிக முக்கியமாக இலங்கையில் இருக்கின்ற மாவட்டங்களிலே பிரதானமாக சில மைதானங்கள் இருக்கின்றன, இப்பொழுதும் இயங்கு நிலையிலே இருக்கின்றன. ஆனால் யுத்தத்துக்கு பிறகு, யுத்தத்துக்கு முதல் இயங்கி வந்த இந்த மைதானம் யுத்தத்துக்கு பிற்பாடு அரசாங்கம் பொறுப்படுத்தி வேலை செய்வதாக சொல்லி அந்த மைதானம் 12 வருஷங்களாக இயங்க முடியாமல் இருக்கிறது. நான் இயங்கக்கூடிய ஒரு இயங்கு நிலை கரஞ்சி பிரதேச சபைக்கு இருப்பதனால் தான் நான் கேட்கிறேன், நீங்கள் அந்த மைதானத்தை இப்பொழுது தற்காலிகமாக வேணும் கரஞ்சி பிரதேச சபையிடம் நீங்கள் ஒப்படையுங்கள், அதனை பயன்பாடு உள்ளதாக அவர்கள் மாற்றுகின்ற வழிமுறையை செய்ய முடியும் என்பதை. நான் அதைவிட புலம்பெயர் நாடுகளில் உள்ள கிளிநொச்சி மாவட்டத்தினுடைய மக்களை கொண்டு நாங்கள் அந்த மைதானத்தை பயன்பாடு உள்ளதாக மாற்றுகிறோம், அதை நீங்கள் பிரதேச சபையிடம் ஒப்படைத்தால் அதனை செய்வதற்கு நாங்கள் தயாராக இருக்கிறோம், அதையாவது உங்களால் செய்ய முடியுமா என்று நான் கேட்கிறேன்.
கரு கதாநாயகத்துமணி, யுத்தேட பெற திப்பா உனாத் அப்படி தன்னா கிளிநொச்சியை கத்தாம ஜல டேங்கி பாசல் மே சியல்லம ඒ එවකට ඒ ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබුවා. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක ඔබතුමා දන්නවා උතුරේ මොන වගේ සංවර්ධනයක් 2009න් පස්සේ සිද්ධ වුණාද කියලා. ඒ නිසා උතුරේ යමක් නොඋනායි කියලා ලඝු කරන්න එපයි කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා. මේ ක්‍රීඩා පිටිය විශේෂයෙන්ම මේ ඉංජිනේරු සංස්ථාවේ අවිධිමත් කළමනාකරණය නිසා තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව අපි කනගාටු වෙනවා වගේම කඩිනමි. මොකද ක්‍රීඩා කුසලතා දරුවෝ මොකද ඒ අයගේ වයස ගත වෙනවා. ඒ නිසා මොන ගැටලුව තිබ්බත් මේ ඉක්මනින් හදා දිය යුතුයි කියන එක අනිත් සංවර්ධන කටයුත්තකට වඩා මේ වැදගත් කාරණයක් විදිහට අපි දකිමු. ඒ නිසා වසර 5කට සංවර්ධන කටයුතු අත් හිටෙව්වත් ප්‍රදේශයට අත්‍යවශ්‍ය ක්‍රීඩා පිටියක් විදිහට මේ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලනවා.
කොහොම ස්තුතියි.